ඊළඟට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා.
ගරු නියෝජක ප්‍රධානායකතුමනි, ළමා සහ මාතෘ පෝෂණය, ඒ වගේම මන්ද පෝෂණ තත්ත්වය අපි දුටුවා රටේ වැදගත් මාතෘකාවක් හැටියට. වෙලාවකට හිතෙනවා ඒ අදහසම පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකුට තිබෙනවද නැද්ද කියන කාරණාව. කෙසේ වෙතත් මේ මාතෘකාව පිළිබඳව දින දෙකක විවාදයක් මා යෝජනා කරපු අවස්ථාවේ මම ස්තුතිවන්ත වෙනවා සභානායක සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා රජයේ වෙනුවෙන් ළමා සහ මාතෘ සෞඛ්‍ය ඒ වගේම පෝෂණය පිළිබඳව මෑත කාලයේ මේ පාර්ලිමේන්තුවේ ඉතිහාසය දිහා බැලුවාම කිසිදාක සිදු නොවුණු ආකාරයට දින දෙකක විවාදයක් අපි ඉල්ලුවම ලබා දීම පිළිබඳව ඇත්ත වශයෙන්ම අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. වර්තමාන තත්ත්වය බොහොම ඛේදනීයයි. බොහොම අමාරු තත්ත්වයක අපි ඉන්නේ. යුනිසෙෆ් වාර්තාවට අනුව හියුමනිටේරියන් ඇසිස්ටන්ස් ලබා දිය යුතු 57 ලක්ෂයක් ඉන්නේ. එයින් 23 ලක්ෂයක්ම දරුවන්. අස්වැන්න නඩු වෙලා තිබෙනවා 40-50 අතර ප්‍රමාණයකින්. ගෘහ ඒකකයක් ආහාර ලබා ගන්නා ප්‍රමාණය 70%කින් අඩු වෙලා තිබෙනවා යුනිසෙෆ් වාර්තාවලට අනුව. අපි මේ මොහොතේ පක්ෂ විපක්ෂ බෙදීමෙන් තොරව ළමා සහ මාතෘ සෞඛ්‍ය පිළිබඳව අපේ විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. අපි විශ්වාස කරනවා නව ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් අපි හැම දෙනාම එකතු වෙලා නිර්මාණය කරන්නට ඕන. වෙනදටත් වැඩිය රෝග නිවාරණ ශේෂ්ත්‍රයට, ඒ වගේම ප්‍රතිකාරක ශේෂ්ත්‍රයට අපේ පූර්ණ සහයෝගයේ ශක්තිය අපි ලබා දෙන්නට ඕන. ළමා මාතෘ මන්ද පෝෂණ දර්ශක දිහා බැලුවහම පෝෂණ භාවයේ ශක්තිමත් වෙන ඒ දර්ශකවලින් ඉහළ යන්නේ සාධනීය ප්‍රගතියක් අපි ලබා ගන්නට ඕන. මේවා මෙසේ කරන්නට නම් අපේ රටට ඒකාබද්ධ පෝෂණ වැඩසටහනක් අවශ්‍යයි. විශේෂයෙන්ම මාස 6ත් මාස 59ත් අතර වූ දරු පරපුර, පෙර පාසල් දරු පරපුරත් ඒකට අඩංගුයි. ඒ වගේම ගැවිනි මව් පරපුර, කිරිදෙන මව් පරපුර, ඒ වගේම 43 ලක්ෂයක් පාසල් දූ දරුවා, මේ වැදගත් කාණ්ඩයන් ඉලක්ක කරගත් ඒකාබද්ධ පෝෂණ වැඩසටහනක් අපේ රටේ ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ උදෙසා අපි විපක්ෂයක් හැටියට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන්නට අපි කටයුතු කරනවා. අපි හැමෝම දන්නවා කෝවිඩ් නිසා රටේ තත්ත්වය බැරෑරුමුණා. එයත් සමගම ඒ බැරෑරුම් තත්ත්වය තවත් ප්‍රවර්ධනය වුණා ආර්ථික ඛේදවාචකය නිසා. පොඩක් හිතලා බලන්න, අධ්‍යාපන ශාස්ත්‍රයේ කඩා වැටීම තුළ අපේ දරු පරපුරට සිදු වී තිබෙන ඒ දැවැන්ත හානිය කොහොමද, ඒ හානියෙන් අපි රිකවර් වෙන්නේ කොහොමද, ඒ කඩා වැටුණු තත්ත්වෙන් අපි ගොඩ එන්නේ. අද රට තුළ පවතිනවා අධි උද්ධමන තත්ත්වයක්. 93.7% උද්ධමනය, ආහාර උද්ධමනය, ජීවන උපායන් කඩා වැටිලා, ආදායම් ක්‍රමවේද කඩා වැටිලා, මුදල්වල ක්‍රය ශක්තිය අඩු වෙලා, ආහාර සුරක්ෂිත භාවය බරපතල ප්‍රශ්නයක්. ප්‍රෝටීන් ආහාර, ප්‍රෝටීන් අඩංගු ආහාර නොමැතිකම, යකඩ අඩංගු ආහාර නොමැතිකම, භූමිතෙල් අර්බුදය නිසා, මිල වැඩිවීම නිසා, ධීවර කර්මාන්තයේ අඩපණවීම තුළ මත්ස්‍ය අස්වැන්න අඩුවීම සහ මත්ස්‍ය මිල සීඝ්‍ර ලෙස ඉහළ යෑම, අදූරදර්ශී පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුළ ආදායම් කඩා වැටීම, ඒ අයට වන්දි නොලැබීම, අස්වැන්නේ කඩා වැටීම, මේ කරුණු කාරණා නිසා රටේ දරුවන්ගෙත් මවුරුන්ගෙත් මන්ද පෝෂණ තත්ත්වය ඉහළන යන තත්ත්වයක තිබෙනවා. මන්ද පෝෂණය ගැන කතා කරනකොට කුරුවීම, විටිවීම, ශයවීම, අඩුබර දරුවන්, අඩු උපත්බර දරුවන්, මවුරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය, ඒ වගේම නීරක්තිය, රක්තහීනතාවය, මෙන්න මේවා මැනල බලල තමයි මන්ද පෝෂණ තත්ත්වයන් පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න. රටේ තිබෙන ආර්ථික කඩා වැටීම තුළ මේ මන්ද පෝෂණ තත්ත්වය ඉතාමත්ම සීඝ්‍රයෙන් ඉහළ යන මට්ටමක් අපිට පේන්න තිබෙනවා. දැන් මන්ද පෝෂණ නිසා මොනවද වෙන්නේ? මොළේ වර්ධනය අඩු වෙනවා, බුද්ධි වර්ධනය අඩු වෙනවා, ශරීර වර්ධනය අඩු වෙනවා. එහෙම වුණහම අපේ රටේ ඒ ශ්‍රම බලකාය, ඵලදායිත්වය, නිෂ්පාදන ධාරිතාවය, ප්‍රොඩක්ෂන් කැපැසිටි එක අඩපණ වෙනවා. මේ හැම දෙයක් තුළින්ම ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට, නැෂනල් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකට ලොකු හානියක් සිද්ධ වෙනවා. මන්ද පෝෂණය නිසා කොග්නිටිව් ඩෙවලොප්මන්ට් අඩපණ වෙනවා. මේක අපේ මානව ප්‍රාග්ධනයට, හියුමන් කැපිටල් එකට ඉතාමත්ම ඍණාත්මක බලපෑමක් සිදු වෙනවා. ඉතින් මේක විෂම චක්‍රයක්. It's a vicious cycle. දැන් විෂම චක්‍රය නොනවතී යනවා. නොනවතී යනවා පමණක් නෙමෙයි, වේගෙන් ඉදිරියට යනවා. එහෙනම් අපි උත්සාහ කරන්නට ඕන කොතැනක හරි මෙතනට මේ චක්‍රයට නැවතීමේ ලකුණක් තබන්න. ආර්ථික කඩා වැටීම තුළ සම්පත් සීමිතයි, මුදල් සීමා සහිතයි, ඒක අපි පිළිගන්න. හැබැයි සංවර්ධන න්‍යායපත්‍රය නිර්මාණය වෙනකොට අපි දැනගන්නට ඕන වැඩි ප්‍රතිපාදනයන් යොමු කළ යුතු අංශයන්, ඒ විෂයන් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. දැන් මට ඇහුණ කියනවා ආණ්ඩුව ලොකු වටිනාකමක් ලබා දෙනවා කියලා මේ විවාදයට. වටිනාකමක් ලබා දුන්නට මට කියන මහජන නියෝජිත ශේෂ්ත්‍රයෙන් සෞඛ්‍ය විෂය නියෝජනය කරන පොයි පුද්ගලයාද ආණ්ඩු ශේෂ්ත්‍රයේ මෙතන ඉන්නේ? කෝ කැබිනට් අමතිවරයා? එයා නැත්තම් එයා වෙනුවට වැඩ බලන්න නියෝජ්‍ය අමතිවරයෙක්, රාජ්‍ය අමතිවරයෙක්?
රමේෂ් පත්‍රනායකතුමා,
නියෝජකතානායකතුමනි, මේ විවාදයට දින වෙන් කරන්න පෙර තමයි ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුකල්ල මැතිතුමා භූතානයේ සෞඛ්‍ය සම්බන්ධ සමුළුවකට සම්බන්ධ වෙන්න යෝජනා කරලා තිබුණේ. එතුමයි ගමන ගිහිල්ලා තියෙනවා. විවාදයේ මෙතුමක වගේ හදිස්සියම ලබා දීලා තියෙනවා. වැඩ ආවරණය කරන්න මම මේ දින දේ කටයුතු කරනවා.
බොහොම
ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.
හොඳයි, බොහොම ස්තුතියි. කෙසේ වෙතත් ඔබතුමා වෙනත් කැබිනට් ඇමතිකමක් හොබවන පුද්ගලෙක්. නමුත් ඔබතුමාගේ විෂය පිළිබඳව අවබෝධය ගැන මට ගැටලුවක් නැහැ. නමුත් නිත්‍ය වැඩ බලන ඇමතිවරයෙක් නැහැ. ඒ විෂය පිළිබඳව පූර්ණ අවබෝධය තිබෙන. ඉතින් ඒවෙන් අපිට බලන්න පුළුවන් කොච්චරක් අවධානයක් මේ මාතෘකාව පිළිබඳව ඕගොල්ලෝ ගන්නවද කියන එක, මේ රජය ගන්නවද කියන එක. How seriously are you all thinking about this subject? The subject of maternal nutrition and child nutrition. Please don't disturb me. Please don't disturb me, Honorable Minister. No, no, please, please don't disturb me. Right, right. You, you, දැන් බලන්න 20000 සහනයට තව 2500ක් එකතු කරනවා කියේ. බොහොම හොඳයි. නමුත් මේ 20000 ගර්භණී මවුරුන්ගේ පෝෂණ සලාකය. ඇයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්තුණු කාලේ ඉඳලා ඒක නතර කරේ? ඒක මේ වෙනත් ආණ්ඩුවකින් ගෙනාපු නිසාද? ඒකද නතර කරේ? මේකනේ හැමෝම කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ කියලා. දැන් මෙතන විහිළුව මොකක්ද? නතර කරපු පෝෂණ සලාකයට තවත් 2500ක් දෙනවයි කියලා කියනවා. ඉස්සෙල්ලම කියන්න ඕන 20000 සලාකේ ලබා දෙනවයි කියලා ගර්භණී මවුරුන්ට. අද හොයලා බැලුවොත් ඉතාමත්ම අවිධිමත්ව මේක ක්‍රියාත්මක වෙනවා. මම හිතනවා දැන් මේ වැඩසටහන ආරම්භ කරපු පුද්ගලයාම ජනාධිපතිවරයා වෙලා සිටින නිසා මම හිතනවා මේ වැඩසටහන පිළිබඳව මෙයිට වැඩි අවධානයක් යොමු කරයි කියලා. ඒ වගේම මේ මුදල් වෙන් කරනකොට මේ අධි උද්දමන තත්ත්වය තුළ මේ රුපියල් වල වටිනාකම මේක බලන්න ඕන. ඒ මව්වරුන්ට දරුවන්ට ඒ ලබා දෙන පෝෂණ ශක්තියට අවශ්‍ය ආහාර ප්‍රමාණය, විටමින් ප්‍රමාණය, මයික්‍රෝනියුට්‍රියන් ප්‍රමාණය ඒවට අවශ්‍ය ප්‍රමාණාත්මක වෙන් කිරීමයි කරන්න ඕන. ප්‍රමාණාත්මක වෙන් කිරීමට සාපේක්ෂ මුදල් වෙන් කිරීම. නැත්තම් මේ අපි නිකම් බොරුවට මේ ඇස්පැන්දුම් වැඩ ගැනයි අපි මේ අවධානය යොමු කරන්නේ. දැන් අපිට අහන්නට ලැබෙනවා මේ බරපතල මන්ද පෝෂණ තත්ත්වයක් තිබියදී මව්වරුන්ගේ දරුවන්ගේ ඇමති පුටු සූදුවක් ගැන කතා වෙන මේකත් වෙලාවක්ද මේ විශාල ප්‍රමාණයක ඇමති මණ්ඩලයක් පත් කරගන්න මේක රටට දරා ගන්න පුළුවන්ද? මේකද අපේ සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවය? අපි විශ්වාස කරනවා ඒසේ නොවේ කියලා. ඒ නිසා තමයි අපි බොහොම පැහැදිලිව කියන්නේ විපක්ෂයේ ඉඳගෙන හොඳ දේවල් වලට සහයෝගය ලබා දෙනවා අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා පෙන්වලා දීලා විවේචනය කරලා විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කරනවා. දැන් ගරු නියෝජක කතානායකතුමනි, අපේ කෘෂිකර්ම ඇමතිතුමා මෙතන නැහැ. ඒ වුණත් මම මේ කාරණාව කියන්න ඕන. එතුමාගේ කාලවකවානුවේදී නොවෙන්න පුළුවන් ඩොලර් මිලියන 6.9ක් ඩොලර් ලක්ෂ 69ක් නොසැපයූ පොහොරවලට ගෙවලා තියෙනවා. සැපයු නැති පෝරවලට, බාල පෝරවලට, අසූචි පෝරවලට. දැන් අද දවසේ තත්ත්වය මොකද්ද? රිජ්වේ ළමා රෝහලේ ආහාර ටික දී ගන්න බෑ. අපිට අහන්න ලැබෙනවා වැලිගම ප්‍රදේශයේ දරුවෝ 4 දෙනෙක් හාමතේ සිටිනකොට ඒ ප්‍රිය සම්භාෂණ උත්සවයකට ගිහිල්ලා අනේ කෑම ටිකක් ඇවයි කියලා අර නගරාධිපතිතුමියද කවුද කෙනෙක් එක එක වද හිංසා දීලා තිනු දනගස්සලා තියෙන මෙන්න රටේ තත්ත්වය. ඖෂධ හිඟයක් තියෙනවා. මේ තත්ත්වය තුල මම විශ්වාස කරනවා රටක් හැටියට කොච්චර ඇමතිවරු පත් කරත් කොච්චර ආණ්ඩු බිහි කරත් අපිට ඉදිරියට යන්නට බෑ හොඳ දත්ත නැතුව. දත්ත අතින් අපි එක දිගටම ෆේල්. නිවැරදි දත්ත ටික ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්නට ඕන. මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එක MRI එක ෆැමිලි හෙල්ත් බියුරෝ එක ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ප්‍රශස්ත කාර්යභාරයක් කරනවා මව්වරුන්ගේ ලදරුවන්ගේ සෞඛ්‍ය සංරක්ෂණය වෙනුවෙන්. ඒ වගේම MOH PHI ලා PHM ලා දැවැන්ත කාර්යභාරයක් කරනවා. අපි ඒ සියලු දෙනාටම සෞඛ්‍ය අංශයේ සියලුම දෙනාට අපේ ප්‍රශංසාව අපේ භක්තිය, අපේ ගෞරවය අපි පුද කර සිටිනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි මෙන්න මේ ශේෂ්ත්‍රය ශක්තිමත් කරන්නට වැඩි අවධානයක් යොමු කරන්නට ඕන. මම දන්නේ ගරු මන්ත්‍රීතුමල්ල මේ කාරණාව දන්නවද කියලා. ඔබතුමල්ල දන්නවද WFP එක, World Food Program එක, මීට අවුරුද්දකට පෙර රජයට කියලා තියෙනවා එන තත්ත්වය එච්චර හොඳ නැහැ, ආහාර හිඟයක්, ෆුඩ් සිකියුරිටි ඉෂුව එකක් එයි, අපිට අවස්ථාව ලබා දෙන්න සර්වේ එකක් කරන්න. මොකද WFP එකෙන් කිසිම ආහාර ආධාරයක් ලැබෙන්නේ නැහැ ඒ ග්‍රවුන්ඩ් ලෙවල් සර්වේ එකක් නැතුව. ගරු මන්ත්‍රීතුමාලා දන්නවද දන්නේ නැහැ, හිතාමතාම මාස 12ක් පමණ මේ සර්වේ එක ක්‍රියාත්මක කිරීම නතර කරා. ඒකට අවසරය ලැබුණේ මේ අවුරුද්දේ මැද භාගයේ. දැන් බලන්න, මම දන්නවා සංඛ්‍යාලයේ කන එළියට එයි කියන බයට තමයි ඒ සර්වේ එක නොකළේ. නමුත් ඒ නොකරපු එකේ ඵල විපාක මොනවාද? නොකරපු එකේ ඵල විපාක තමයි සර්වේ එක වේලාසනින් කරානම් World Food Program එකට අවස්ථාව ලැබෙනවා. අපේ රට වෙනුවෙන් අවශ්‍ය ආහාර ආධාර ටික වේලාසනින්ම මොබිලයිස් කරගන්න, ඒක රාශී කරගන්න. නමුත් පරක්කු කරපු හින්දා මොකද්ද වුනේ? රෂියන් යුක්‍රේන් වෝ එක හින්දා, ඒ යුද්ධ හින්දා, තවත් විවිධ කැළඹීම් නිසා, ඒ වගේම විශේෂයෙන්ම ඇෆ්‍රිකන් කොන්ටිනන්ට් එකේ ජනතාවගේ බරපතල ආහාර ප්‍රශ්න නිසා, ඒකත් අර වෝ එකට සම්බන්ධයි. ජාත්‍යන්තර ආහාර සැපියුම් ජාලවල හිඟතාවයක් සිදු වුණු නිසා මොකද වුනේ? ලෝකේම ෆුඩ් ක්‍රයිසිස් එකක් ආවා. එතනදී අපිට බැරි වුණා අර මුලදි මේක කරගත්තනම් රටට අවශ්‍ය ආහාර ටික WFP එක හරහා මොබිලස් කරගැනීමේ ඒ හැකියාව අපිට අහිමි වුණා. ඉතින් විශේෂයෙන්ම අවසාන වශයෙන් මම කියන්න කැමති, අපි රටක් හැටියට පෝෂණය කෙරෙහි අපි අවධානය යොමු කළ ජාතික පෝෂණ ප්‍රතිපත්ති හදන්නට ඕන. සෞඛ්‍ය ශේෂ්ත්‍රයට වෙන්කර හැටි වෙන් කළ යුතු ඉහළම මුදල් ප්‍රමාණය වෙන් කිරීමත්, ඒ මුදල් ප්‍රමාණය කාර්යක්ෂමව යොදවලා රටේ දරු පරපුරෙක් මව් පරපුරෙක් ප්‍රමුඛතාවයන්වලට, ජාතික ඉලක්කවලට කේන්ද්‍රගතව ක්‍රියාත්මක කරන සැලැස්මක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම සෞඛ්‍යයට බලපාන ජලය සහ සනීපාරක්ෂක සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ළමා ආරක්ෂක ශේෂ්ත්‍රයට අපි වෙනමම අවධානය යොමු කරන්නට ඕන. අධ්‍යාපන ශේෂ්ත්‍රය, ඒ වගේම සමාජ ආරක්ෂණයට අපේ පූර්ණ අවධානය යොමු කරන්නට ඕන. ක්‍රොස් සෙක්ටෝරල් කෝඩිනේෂන්, අන්තරාංශික සම්බන්ධීකරණය තුළ ඔය විවිධ තැන්වලට වෙන්වුණු සෞඛ්‍ය පෝෂණ අධ්‍යාපන ප්‍රමුඛතාවයන් ඒකරාශී කරගෙන ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. අපිට අහන්නට ලැබෙනවා රජයේ ප්‍රතිපත්තිය මේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා ආර්ථිකය හකුලවන ආර්ථික සංකෝචනය. දැන් ආර්ථික සංකෝචනය තුළ මොකද වෙන්නේ? රැකියා හිමි වෙනවා, ජීවනෝපායන් අඩු වෙනවා, ජීවන මට්ටම් පහළ වැටෙනවා, ජන ජීවිතයේ කඩන් වැටෙනවා. ඒ තුලින් ළමා සහ මාතෘ මන්ද පෝෂණ තත්ත්වයන් තවත් බරපතල වෙනවා. ඉතින් අපි ප්‍රශ්න කරන්නට ඕන, ආර්ථිකය හකුලවලා සංකෝචනය කරලා හිතාමතාම ඉල්ලුම සැපයුම වට්ටවලා ඉදිරියට යන ආර්ථික ක්‍රමවේදයමද මේ රටේ ප්‍රශ්නවලට විසඳුම? මම ගරු කරනවා මහ බැංකුවේ අධිපතිතුමාට, එතුමා කෙලින් කතා කරන පුද්ගලික නිසා. නමුත් ප්‍රතිපත්තිමය වෙනස්කම් අපේ තිබෙනවා. අපි අහන්නට ඕන මේ රජයට මේ රටේ ආර්ථිකමය ගැටලුවට දෙන්න පුළුවන් එකම උත්තරය සංකෝචනයද? මොකද මේ සංකෝචනය හරහා බරපතල ජීවන මට්ටම් කඩා වැටීම සිදු වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ කරුණා කරලා IMF staff agreement එක table කරන්න, සභාගත කරන්න, හැන්සාගත කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඒ ඇති වුණු අවබෝධතාවයන් සහ එකඟතාවය. ඒ වගේම මේ ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා ඉල්ලීමක් කරා එකතු වෙලා කටයුතු කරමු කියලා. ආණ්ඩුවට තියෙන්නේ උත්තර දෙන්නලු, විපක්ෂයට තියෙන්නේ ප්‍රශ්න හන්දලු. මම එතුමාට කියන්න කැමති වර්තමාන ජනාධිපතිතුමා අගමැතිවරයා සිටින වෙලාවෙත් අපෙන් උදව් ඉල්ලුවා. අපි මේ වන විට හුස්ම වැඩසටහන තුළින් මිලියන 150ක රෝහල් උපකරණ සහ ඒ ඖෂධ ආධාර රජයේ රෝහල් 50කට ලබා දෙනවා. ලබා දීලා තිබෙනවා. ලබන සතියේ වැඩසටහන අපි ඉදිරියට ක්‍රියාත්මක කරනවා. සක්වල වැඩසටහන තුළින් අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ ගොඩනගන්නට අපි ලොකු වැඩ කටයුත්තක් කරගෙන යනවා. පාසල් පද්ධතියට බස්රථ ලබා දීම වැනි පරිගණක සුහුරු පුවරු මේ යනදී වශයෙන් පාසල් වලට රජයකින් ලබා දිය යුතු යටිතල පහසුකම් අපි ලබා දෙන්නේ. ඒකෙන් අපි කරන්නේ අපි දන්නවා බංකොලොත් ආණ්ඩුවකට බංකොලොත් රටක බංකොලොත් රජයකට කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි. අපි ඒක පිළිගන්නවා. නමුත් විපක්ෂයේ ඉන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න විතරක් නෙවෙයි, මම ඒක ගරු අමැතිතුමාට පැහැදිලි කරන්නට ඕන. අපි ප්‍රශ්න කරනවා. නමුත් ඒ වගේම අපි වැඩ කටයුත්තකුත් රට වෙනුවෙන් අපි රාජ්‍ය බලයක් නොමැතිව අපි ක්‍රියාත්මක කරනවා. එනිසා මේට වැඩිය දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී හදිසියේම කුරුණෑගලදී ජලයේ ගිලී මිය ගිය ඒ දරුවා සිහිපත් කරන්නට ඕන. සජික සහස් ගුණරත්න ඒ දරුවා, ඒ වගේම ඇසුණු නොඇසුණු නොදුටු ආරංචි නොවුණු ජීවිත අහිමිවීම් රාශියක් සිදුවෙනවා මේ ආර්ථික ඛේදවාචකය, මේ ආර්ථික කඩා වැටීම තුළ. අපි විපක්ෂයක් හැටියට වගකීමෙන් මේ කරුණු කාරණා ඉදිරිපත් කරේ. අපිට අලුත් ගමනක් අවශ්‍යයි. ඒ අලුත් ගමන ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිකම්, අගමැතිකම්, මැති ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් ඒවම අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඒ විපක්ෂ නායකවරු ඕන් නැත්තම් අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමනේ ඔබතුමාලට තීන්දුවක් ගන්න පුළුවන්. විපක්ෂ නායකයෝ ඕන් නැත්තම් ඔබතුමාලට තීන්දුවක් ගන්න මට ගැටලුවක් නැහැ. මේව නැති වුණොත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද ඔබතුමා හොඳනම දන්නවා, ඔබතුමයි මමයි අවුරුදු 20ක් දේශපාලනය කරා හම්බන්තොට. ඔබතුමා අවංකවම දන්නවනේ අපි යම් වැඩ කොටසක් කරානේ බලේ තිබුණත් නැතත්. ඒක ඔබතුමා මෙතන එලිපිට නොකිව්වත් හෘද සාක්ෂිය දන්න අපි කරපු වැඩ කොටස්. ඒ නිසා මම පැහැදිලිව කියන කැමති මේ අවස්ථාවේ බොහොම පැහැදිලිවම අපිට මේ තනතුරු තානාන්තර වරදාන වරප්‍රසාද අවශ්‍ය නැහැ. අපි පාර්ලිමේන්තු ක්‍රමවේදය හරහා, කමිටු ක්‍රමය හරහා අපි සූදානම් මේ රටේ මව්වරුන්ගෙත් ලදරුවන්ගෙත් ඒ මන්ද පෝෂණ තත්ත්වයේ මුදා ගැනීම සඳහා ඒ ක්‍රියාත්මක වෙන ජාතික වැඩපිළිවෙලට, ඒ ජාතික වැඩසටහන් වලට අපේ කොන්දේසි විරහිත එකම කොන්දේසියයි තියෙන්නේ මේ ඇමති පැටව ගැසීම අවශ්‍ය නැහැ. මම දන්නවා පොහොට්ටුවෙන් යවලා තියෙනවා ලොකු ලයිස්සුවක් ඔය මහින්ද රාජපක්ෂ මැතිතුමනි අහවලා අපත් කරන්න කියලා ඇමතිකම් වලට, අහවලා අපත් කරන්න කියලා රාජ්‍ය ඇමතිකම් වලට 20-30 ගණනක් යවලා තියෙනවා. මම දන්නේ ඔබතුමා දන්නවද නැද්ද කියලා, ඔබතුමාට පොහොට්ටුවේ බලය දැන් තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. මොකද සභාපතිතුමා මේ පැත්තට ආපු නිසා. කෙසේ වෙතත් මම කියන්න කැමති ඒව අවශ්‍ය නැහැ. අපි මන්ද පෝෂණ තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කරමු. මම ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙනවා දින දෙකක විවාදයක් මේ මාතෘකාව පිළිබඳව ලබා දීම පිළිබඳව. මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරමින් අපි හැමෝම අත්වැල් බැඳගෙන අපි එකට එකතු වෙලා මේ රට ගොඩ දාමු, ගොඩ ගනිමු. විශේෂයෙන්ම මව් පරපුරත් දරු පරපුරටත් අපේ විශේෂ අවධානය යොමු කරමු කියලා ප්‍රකාශ කරනවා. සියලු දෙනාටම සෞභාග්‍ය සම්පන්න රටක් බිහි කරන්නට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේ.
බොහොම සිතේ ඔබතුමාට. මේ ළඟට ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ කරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉතාමත් වැදගත් මාතෘකාවක් තමයි අද දවස අපි කතාවට ගන්න. විශේෂයෙන් පෝෂණය එවගේම දරුවන්ගේ මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන්. හැබැයි ඒ පෝෂණය ඒ විදිහ කළත් අපි කටයුතු කරත් අද මේ මාතෘකා දිහා බලනකොට මේක මේ අපේ ආණ්ඩුවට එහෙම නැත්නම් මේ අලුත් මාතෘකාවක් ගෙන එබන බවක් තමයි මට නම් දැනෙන්නේ. මොකද අපි දැක්කා මාතෘකා ගණනාවක් එනවා. එකක් දැන් මේ ලෝකේ 6 වෙනි තනළු ලංකාව මේ මන්දපෝෂණි. හැබැයි ලෝක සිතියම කියවනකොට අපිට පුදුම හිතෙනවා ලංකාව කොහොම 6 වෙනි තැනට ආවේ කියලා. මොන සංඛ්‍යා දත්තානුවද කියලා. අපි අප්‍රිකාව ගැන දන්නවා, හයිඩ්‍ර රාජ්‍ය ගැන දන්නවා, සෝ ඒ වගේම එහෙම රාජ්‍ය ගැන ලංකාව කොහොමද 6 වෙනි තැනට ආවේ? කොයි දත්තානුවද ආවේ කියන එක අපිට ගැටලුවක් තිබෙනවා. ඉතින් ඒ ගැන අපි පැහැදිලි කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇහුවා. ඒ අයත් ඒ ගැන හරි තොරතුරක් දන්නේ නැහැ. මේ 2016 වගේ ඉලක්කම් වගේ තමයි අය අපිට ප්‍රකාශ කරේ. හැබැයි ඔය දේම තමයි කිව්වා, ආහාරය ගියක් එනවා කියලා කිව්වා, මේ රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලා යනවා කිව්වා. හැබැයි එහෙම දෙයක් සිද්ධ වුණේ නැද්ද? යල කන්නත් හොඳට ඇතුණා. ඒ වගේම මේ කොවිඩ් වසංගතයේ මේ රටේ මහා මිනිස් මරණ ගණනාවක් මේ වෙනවා කිව්වා, සමූල ඝාතනයේ තත්ත්වයට එනවා කිව්වා. හැබැයි එහෙම දෙයක් වුණේත් නැහැ. ඒ වගේම මේ රටේ වෙනත් හමුදාවන් ඇවිල්ලා මේ රටේ පාලනය සම්බන්ධයෙන් කටයුතු කරනවා කිව්වා. එහෙම දෙයක් සිද්ධ වුණේත් නැහැ. ඉතින් අපිට විවිධ දේවල් මේ මාතෘකා මේ පාර්ලිමේන්තුවට ආවට ඒවා මේ මහ පොළොවේ යථාර්ථයක් ගැන අපි දන්නේ නැහැ, දැක්කේ නැහැ. මේ අවශ්‍ය වෙන්නේ මහා ජනතාව කුපිත කරන්නට ඕනේ. ඒ වගේම මේ මහා ජනතාව නොමග යවන්නට ඕනේ. ඔවුන් මේ උත්සාහ කරන්නේ මේ සත්භාවයෙන් මේවා කියන එක නෙමෙයි. මේවා මේ සමාජගත කිරීමේ උවමනාවක්. හැබැයි කොහොම වුණත් හරියට හෝ වැරදියට මේ මාතෘකාව පෝෂණය සම්බන්ධයෙන් පැමිණීම සම්බන්ධයෙන් අපි සතුරු වෙන්නට ඕනේ. එතකොට මේ දත්ත මොනවද? මේ දත්ත කොහෙන්ද ගත්තේ? ඉතින් මේවා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආපහු ඒ උත්තර දෙන්නේ නැහැ. එයා කියලා මේ පරණ දත්ත වගේ මෙහෙම කිසිම ගැළපීමක් නැහැ. ඉතින් එහෙමනම් ගැළපීමක් නැති දේවල් ඇවිල්ලා පුවත්පත්වල ලොකු අකුරේ යනකොට අපි බලනවා මේවා ඇත්තද කියලා. හැබැයි මම ගමක් නියෝජනය කරන මන්ත්‍රීවරේ, මට නම් අපේ ප්‍රදේශවල කොයිලේකවත් මෙහෙම මේ මන්දපෝෂණයක් ගැන මාත් මේ වගේ කාරණා අපිට මේ මහ පොළවේ තාම දකින්න ලැබිලා නැහැ. හැබැයි ආර්ථික පැත්තෙන් ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාවගේ එදිනෙදා ජීවත් වීමේ ගැටලුවක් තිබෙනවා ඔවුන්ගේ ආර්ථික සම්බන්ධයෙන්. හැබැයි මේ මහා ලොකුවට මේ රටේ බිල් එකම වන්න තරම් මේ මන්දපෝෂි තත්ත්වයක් මේ රටේ තියෙනවද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා මේ අපි සමාජයේදී ප්‍රායෝගිකව බලන්නට ඕනේ. ඉතින් අපි හැමතිස්සම හිතන දේ තමයි මේ මාතෘ දරුවන්ගේ පෝෂණය, මාතෘ මරණ, ඒ වගේම දරුවන්ගේ මරණ, ඒ අයගේ යම් යම් කරුණුකාරණ අපි කතා කරන්නට ඕනේ. පෙර දවසේ අපිට හිටියා වින්නමු අම්මා කියලා කෙනෙක්. එයා ගෙදරට ඇවිල්ලා අපේ දරුව ගැන බැලුවා, පෝෂණය ගැන බැලුවා. අද අපි පෞල් සෞඛ්‍ය නිලධාරීතුමිය ඒ කාරණාව කරනවා. දරුවන්ගේ බර ටික කරනවා, පෝෂණය බලනවා, උස බලනවා, මේ කාරණා බලනවා. එතකොට මේ ඒ වගේ වෛද්‍ය සෞඛ්‍ය නිලධාරීතුමිය හරහා ඒ කාරණා කරනකොට අපි එයාට ගරු කරන්නට ඕනේ. එයා නිරන්තරයෙන්ම මේ දරුවන්ගේ මේ තත්ත්වයන් පිළිබඳව අපේ ආසියානු රටක් වශයෙන් අපේ මාතෘ මරණ ඉතා අඩු මට්ටමක, ලදරු මරණ අඩු මට්ටමක, ඒ වගේම ඒ අපේ යම් යම් කරුණු කාරණා දිහා අපිට බලනකොට අපිට එහෙම මේ රාජ්‍ය සේවයෙන් ලබා දෙන සේවාන් පිළිබඳ යම් තෘප්තියක් තිබුණා. හැබැයි පෞල් සෞඛ්‍ය නිලධාරීන්ගේ අඩුවක් තිබෙනවා. ඒක සමහරට දරු ජනතාවගේ විශාල පිරිසකට මේ තනි පුජ්‍යලයේ සේවය සපයන් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් අපි කරන්නට ඕනේ මේ දරුවන්ගේ පෝෂණය වඩන්න නම් පෙර පාසල දක්වා මේක ගෙනියන්නට ඕනේ. පෙර පාසලේ දරුවන් ඉඳලා පුහුණු කරන්නට ඕනේ. විශේෂයෙන් දරුවන්ගේ උස, ඒ වගේම මේ උසල අනුවන බර, මේ පිළිබඳ අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. දෙමව්පියෝ දැනුවත් කරන්නට ඕනේ. ඒ වගේම ගමේ ආර්ථික සංගම නිලධාරීතුමියක් ඉන්නවා, ග්‍රාම නිලධාරීතුමා ඉන්නවා, සංගම ඒ වගේම කෘෂිකර්ම නිලධාරී සමෘද්ධි, මේ අය විවිධ ක්ෂේත්‍රවල ඉඳගෙන මේ දරුවන්ගේ පෝෂණය පවුල් ඒකක කුටුම්බයන් වැඩි දියුණු කරන්න ඔවුන් දෙන්න පුළුවන් සහයෝගයන් ලබා දෙනවා. ඉතින් මේවා අපි ඒ පොළඹවන්නට ඕනේ. කොහොමද මේවා තවදුරටත් අපි වැඩි දියුණු කරන්නේ? කොහොමද අපේ ඒක පුජ්‍යල ආදාම අඩු කරන්න? කොහොමද මේ මාතෘවරුන්ට අම්මලටයි පෝෂණ ආහාර වේල ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ඒ අය දැනුවත් කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි අපේ ගම තුල පෝෂණ වැඩසටහන් කරන්නට ඕනේ. ඒ අය දැනුවත් කරන්නට ඕනේ. අන්න ඒක තමයි මම විශ්වාස කරන්නේ මේ මාතෘකාව මොන විදියට ගෙනාවත් ඒ මාතෘකාව අපිට ගන්න දෙයක් තිබෙනවා කියලා අපි මම විශ්වාස කරනවා. ඒ අනුව අපේ වගකීම් මොනවද කියලා අපි තේරුම් ගන්නට ඕනේ. අපිට අවශ්‍යයි නිරෝගී දරුවෙක් අපිට අවශ්‍යයි හොඳ උසමහත දරුවෙක් මේ සම අපේ සිංහලයා කියන්නේ එහෙම නැත්නම් අපි රටක් වශයෙන් අපේ දේහධාරී බව අපිට අවශ්‍ය වෙනවා ඒ වගේම විශේෂයෙන් මේ මන්ද පෝෂණය ගැන අපි කතා කරනකොට මේ දත්ත විශ්ලේෂණය කරාම මේ රටේ අපිට මේ වෙනකොට තිබෙන අධිපෝෂණ තත්ත්වයක් වැඩි වෙලා තිබෙනවා දරුවන්ගේ පෝෂණ මට්ටම අධිපෝෂණ මට්ටම මේ අධිපෝෂණය අපි කොහොමද වළක්වගන්නේ මන්දපෝෂණය අපි වළක්ව ගන්නට ඕනේ හැබැයි අධිපෝෂණත් වළක්ව ගන්නට ඕනේ ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඕනේ කියන එකයි අපි බලන්නට ඕනේ එතකොට මේ වරද අපි බලන්නකොට මේ වැරද්ද කාගෙද සිද්ධ වුනේ දැන් කෙනෙකුට කියන්න පුළුවන් කොවිඩ් වසංගතය හරහා මේ රටේ ආර්ථිකය බිඳ වැටුණා නෙමෙයි කොවිඩ් වසංගතය හරහා මේ රටේ ජනතාව මහා පොළොවට ගියා කොවිඩ් වෙලාවේ මිනිස්සු කරේ වැව්වේ එක ඒ වගේම ගහකොලක ජීවත් වෙච්ච එක ඒ වගේම තමන්ගේ ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රතිසත්තිකර ආහාර ගැනීම ඔවුන් කැඳ ටිකක් පානය කළා පහට වර්ග පානය කළා ඒ වගේ විවිධ දේවල් වලට ඔවුන් මේ කටයුතු කරලා මේ ප්‍රතිසත්තිකරණයක් හොයන බව අපි දැක්කා ඒ හරහා ඔවුන් තමන්ගේ ගම්බිමේ ගෙවත්ත තුළ විවිධ වගාවන් කළා අපිත් ඒවට දෙන්න පුළුවන් සහයෝගයක් ලබා දීලා ඒ නිසා අපිට කියන්න පුළුවන් නෑ කොවිඩ් නිසා මේ මන්දපෝෂණය කියලා නමුත් මේ ලෝකයේ සහ රටේ ආර්ථිකයේ බිඳ වැටීම තුළ අපිට යම් යම් තත්ත්වයන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා අපි ඒක පිළිගන්නට ඕනේ ඒක අපි යථාවත් කරන්නට ඕනේ කියලා මම විශ්වාස කරන්නේ ඒ නිසා මේ උද්දමනය නිසා අද යම් යම් ගැළළු ඇදලා තිබෙනවා ඒ වගේම අපි බලන්නට ඕනේ මේ දුප්පත්කම අපි හැමදෙස්සම දුප්පත් මිනිස්සු ගැන කතා කරන්නේ හැබැයි දුප්පත් මිනිස්සු මන් දන්නවා කවදාවත් අතපාන්නේ නැහැ දුප්පත් මිනිස්සු චර්යාවෙන් හැදෙනවා නම් කාගේ හරි ඉඩමක වගා කරලා එදිනදා කුලී වැඩක් හරි කරලා තමන්ගේ දරුවෝ ගැන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ඔවුන් කටයුතු කරන ඔවුන්ට තිබුණේ දුප්පත්කම ආර්ථික දුප්පත්කම බමනයි ඔවුන් සිතුවලින් පොහසත් දුප්පත් මිනිස්සු එයාගේ ඉලක්කයන් කරා ඔවුන් ගියා හැබැයි අපි බලන්නට ඕන දුප්පත්කමත් එක්ක බේබදුකම මේ පවුලට ගියා නම් ඒ වුණනම් දුරාචාරයේ පවුල්වලට ගියා නම් එවනනම් යම්මන් අබ්බැහි වීම වලට මද්දැවි වලට අබ්බැහි වුණා නම් ඒ වගේම යම්මන් නොසලකෑරින් සිද්ධ වුණා නම් අන්නේ ඒ පවුල් වල දරුවෝ මේ දුප්පත්කම කරපින්නගෙන ආව එක නෙමෙයි දුප්පත්කම කොහොමද තමන් ඇති කරගත්තේ තමන් මේ කොහොමද මේ මද්දැවි වලට අබ්බැහි වුණේ ඒ නිසා කොහොමද තමන්ගේ දරු පවුල හා දරුවෝ ටික පවුල විනාශ වුණේ කියන එක අපි බලන්නට ඕනේ ඒ අනුව මේ සමාජ පරිවර්තනයක් ඇති කරන්න ඕනේ හැම කෙනාම දෙමව්පියෝ එහෙම නැත්නම් ඒ මව්වරු අපි මානසික වශයෙන් ඔවුන්ව ගොඩනගන්නට ඔවුන්ගේ සිතිවිලි වල පොහසත් බව ඇති කරන්නට ඕනේ කියලායි මම විශ්වාස කරන්නේ විශේෂයෙන් පෙර පාසල් අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය ඒ වගේ දේවල් කරන්නට ඕනේ
අපි එදා ආලා තිබෙනවා දෙකක කාලයක් තියෙනවා ඔබතුමාට
තව තැන්සානියාවේ ජනාධිපති මේරේ ජනාධිපතිතුමා එදා පාසල් ටික වල දෙමව්පියෝ දැනුවත් කළා කොහොමද දරුවෙක් හදන්නේ කොහොමද පෝෂණය කරන්නේ කොහොමද අධ්‍යාපනය ලබා දෙන්නේ අපිට වගකීම් තිබෙනවා දරුවෝ වෙනින් කරන්න අපි ඉටු කරන්නට ඕනේ ඒ නිසා මම විශ්වාස කරනවා අපිට මේ පෝෂ මේ දේෙන් ගැලවෙන්න පුළුවන්කමක් තිබෙනවා ඒ වගේම පෝෂණය පිළිබඳ සලකලා බලනකොට අපි මේ දරුවේ බිහිවෙච්ච දරුවෝ විතරක් නෙමෙයි අම්මා කෙනෙකුට දරුවේ බඩට ආව නම් අම්මා හැසිරෙන්න ඕන විදිහක් තිබෙනවා කටයුතු කරන්න ඕන විදිහක් තිබෙනවා එතකොට එදා කාලේ අපි දන්නවා ගම්බද පුජ්‍යලෙක් වශයෙන් අම්මා කෙනෙකුට දරුවෙක් අම්මන්න උනා අම්මා කිව්වේ මට පොලොස් මාළුවක් කන්න ඕනේ එහෙම නැත්නම් මට කොස්ක කන්න ඕනේ එක්ක මට වෙල් මාළු කන්න ඕනේ දානගිරින් බත් එකක් කන්න ඕනේ අද එහෙම අම්මලා කියනවාද අද අම්මලා කියන්නේ කොත්තුවක් කන්න ඕනේ රයිස් එකක් කන්න ඕනේ හැබැයි යජින මොඩෝ දාලා ගේන්නේ රසකාරක දාලා ගේන්නේ අම්මා කියනවා මට කොකා කොල බොන්න ඕනේ අම්මට ඕන පීස් එකක් කන්න ඕනේ තමන්ගේ තමන්ට ඒවා ගැළපෙනවද මේ වස විස වලින් පිරිච්ච දේවල් තමන් උපදින්න දරුවාට බලපානවද කියලා අම්මා තේරුම් ගන්නට ඕනේ ඒ නිසා අපි කල්පනා කරන්නේ අද එදා දවසේ අපි ගම්බද ඉන්න නිසා මම කියන්නට ඕනේ පුංචි කාලේ අපිට ගැන්නේ කොහමද අතට වෙරළු ඇඳගෙන ඉනට පලා නෙලාගෙන අපි ඒ වගේ ඔබ දන්නවනේ ඒ විදිහට තමයි ඉනට පලා නෙලාගෙන එයි අම්මා විගසගෙන ඒ වගේ තමයි කිව්වේ අද කාලේ මොනවද කියන්නේ අද කාලේ කියන්නේ කොත්තුත් ඕනේ රයිස්ුත් ඕනේ සම්බෝලත් ඕනේ චීස්ුත් වැඩියෙන් දාලා කොකා කෝල බොන්න මේවා තමයි. ඒ නිසා මේ ප්‍රශ්න තමයි අද අපිට උඩු දුවලා තිබෙන්නේ. අපේ මූලික පෝෂණය බිඳවැල්ලා තිබෙනවා. මේවා අපිට ගැළපෙනවද නොගැළපෙනවද කියලා අපි කටයුතු කරලා නැහැ. එතකොට ඒ නිසා අපිට සිද්ධලා දින රසකාරක දේවල් ආහාරට ගන්න අපිට මේවා කොච්චර දුරට ගැළපෙනවද නොගැළපෙනවද කියලා අපි බැලුවද? එනිසා අපි කල්පනා කරන්නට ඕනේ අපේ කාලේ අපේ ප්‍රදේශය ඇතුළේ අපිට ගැළපෙන ආහාර වලට අපි යොමු වෙන්නට ඕනේ. අපි බීකරන දරුවා නිරෝගී දරුවෙක් වෙන්නට ඕනේ. ඒ සඳහා අපිට ඒ අදාළ උපදෙස් තිබෙනවාද? එනිසා අපි විශේෂයෙන් ගරු සභාපතිතුමනි
අවසන් කරන්න ගරු මන්තුමා කාලය අවසන්.
තව බොහෝ දේ අපිට සභාපතිතුමා කියන්න තියෙනවා. ඉස්සර කාලේ අපි ගම්වල දරුවෝ 17යි 8යි 9යි 10යි කාටවත් තිබුණේ නැහැ කිසිම මන්දපෝෂණයක්. ඒ අම්මලා දැනගෙන හිටියා කොහොමද මේ දරුවෙක් හදන්නට ඕන කියලා. එදා මේ රටට දෙල් ටික හඳුන්ලා දුන්නේ සුද්දා මේ මිනිස්සුන්ගේ ජවයේ නැති කරන් කොස් හඳුන්ලා දුන්නා. ඈ අර තැබෑරුම් දැම්මා. හැබැයි මිනිස්සු කල්පනා කළා දෙල් කනකොට පොල් එක කෑවොත් තමයි විෂ නැති වෙලා යන්නේ. අපි ඒක ආහාරයක් බඩපත් කරලා. අද අපි මොකද කරන්නේ? මාධ්‍ය තුලින් පෙන්වන්නේ මොනවද? ඒ හැමදේම අපි ආහාරයට ගන්නවා. අවසානයේ අද දුප්පත් මිනිස්සු හැම කෙනාම දියවැඩියාවෙන්
ඉඳලා
ඉන්නේ හැමදේම පෙළෙනවා. ඉතින් මේ ප්‍රචාරණයන් නිසා ඒ අය ඒවට අහු වෙලා තිබෙනවා. එනිසා උන්ගේ විනාශ වෙලා තිබෙනවා. උන්ගේ ආහාර දාමය සහ උන්ගේ චර්යාවන් අපේ දුප්පත්කම හැමතිස්සම අපි බේබදුකමට ලක් වෙලා තිබෙන නිසා අපේ පවුල් බිඳ වැටිතුන අපේ දරුවෝ දුක් විඳිනවා. එනිසා අපිත් මං හැමතුමාගේ කියන්නේ අපි ආදර්ශමත්
වෙන්න ඕනේ.
ඔව් මගේ නිවසේ ඔබ ඉන්න මං කොච්චර දුරට ඉවත්තක් හදලා තිබෙනවද මොන තරම් දේවල් අපි හදලා තිබෙනවද? එහෙනම් අපිට කරන්න පුළුවන් නම් සමාජයේ හැම කෙනාම තමන්ගේ දේ තමන්ගේ නිවසේ ලබා ගන්නට ඕනේ. අවබෝධය තිබෙන්නට ඕන තමන් ආහාරයට ගන්න මොනවද? ඇයි අපි මේ වගේ දේවල් කරන්නට ඕන කියලා ඉතින් මේ පෝෂණය ගැන බොහෝ දේ කියන්න තිබුණත් මම ඊට වඩා දීර්ඝ කතා නැකර ඔබතුමාට ස්තුති
බොහොම
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි මේ දින දෙකක මේ කරන විවාදය තුර දත්ත බොහොමයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මොකද්ද මොන තත්වයන් තුළද මොන හේතුන් නිසාද මේ මාතෘකාව අද මේ දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ කියන එක. මහිතානේ මීට පෙර කතා කරපු මහින්ද අමරවීර අමාත්‍යවරයා කිව්වා අපි විසඳුම් හොයන්න ඕනේ කියලා. ප්‍රශ්න ගැන විතරක් කතා කරලා බෑ, විසඳුම් හොයන එක අවශ්‍යයි කියන එක. ඒක ඇත්ත. නමුත් විසඳුම් හොයන්න නම් අපි හරියට ගැටලුව සහ මේ ගැටලුව ඇති වුණු හේතු හරියට අපි තේරුම් ගන්න ඕනේ. හරියට අපි ඒක පිළිබඳ යම්කිසි අවබෝධයක් සහ විශ්ලේෂණයක් නැතුව අපි මහිතානේ රටක් හැටියට මේ තත්ත්වයට පැමිණලා තියෙන්නේ මේ අර්බුද මේ විදියට අපි මුණ දෙන්නේ කිසි විටකත් අපි ප්‍රශ්න හරියට හඳුනාගෙන නැතිවීමත් අපි විවිධ අවස්ථාවල මතු පිටින් දකින දේවල් පිටපස්සේ ගිහිලා මතු පිටින් එන දේවල් වලට ආමන්ත්‍රණය කරන නිසා තමයි. මෙතන මේ මන්දපෝෂණය පිළිබඳ දරුවන්ගේ සහ මව්වරුන්ගේ සහ කාන්තාවන්ගේ මන්දපෝෂණය පිළිබඳ අපි විශේෂයෙන් කතා කරනකොට මේක කාලයක් තිස්සේ මේ පිළිබඳ අවධානමක් තියෙන බව විවිධ වාර්තාවලින් වාර්තා වුණා. මේක මේ අද ඊයේ හෝ මේ නිශ්චිත මොහොතේ මේ ආර්ථික ගැටලුව නිසාම ආපු ප්‍රශ්නයක් නෙවෙයි. කාලයක් තිස්සේ විවිධ කොටස් තුළ මේ ප්‍රශ්නේ මතුවෙමින් තිබිලා අද සමාජය තුළම ව්‍යාප්ත වෙමින් තියෙනවා. ඒකට මේ ආහාර අනාරක්ෂිතභාවය දැන් මේ මොහොත වෙනකොට නිශ්චිත කණ්ඩායමකට විතරක් නෙවෙයි ලැබෙන වාර්තා අනුව සමාජයේ පවුල් 70%කට වගේ ආහාර අනාරක්ෂිතභාවය දැන් බලපානවා. ඉතින් අපි මේක කතා කරනකොට අපිට හිතන්න වෙනවා මේ කාලයක් තිස්සේ අපිට මේ ප්‍රශ්නවලට ඇයි අපි අවධානයක් දුන්නේ නැත්තේ සහ මේ ප්‍රශ්න මේ විදියට මතුවෙන්න පටන් අරගෙන තියෙන්නේ කොහොමද? මෙච්චර සශ්‍රීක රටක කොහොමද අපි මන්දපෝෂණය අධ්‍යාපනය ඉහළ තත්ත්වයක තියෙන සශ්‍රීක රටක කොහොමද මන්දපෝෂණය කියන දේ මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ කියන එක අපි බැරෑරුම් ලෙස හිතා බලන්න ඕන දෙයක්. ඒ නිසා මේ ප්‍රශ්නෙට හේතුව අම්මලගේ හැසිරීම හෝ පවුල්වල හැසිරීම කියන එකට ලඝු කරන එකට නම් මම හිතන්නේ මම විරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේ මව්වරුන් ඔවුන්ගේ ආහාර සංස්කෘතිය වෙනස් කළා මේ විවිධ ඔවුන්ට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හොයමින් යන නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණා කියන එක ගැන මම හිතන්නේ අපි ඉතාමත්ම ඒක එහෙම ප්‍රකාශ කරන එක ගැන අපි කනගාටු වෙනවා. මොකෝ මේ ප්‍රශ්නෙට මූණ දෙන පිරිස මතම මේ ප්‍රශ්නෙට වැරද්දක් පටවන එක සදාචාරාත්මක නැහැ. අපි මේ ප්‍රශ්නෙට ඇත්තම හේතු හෙව්වොත් අපි හිතන්න වෙනවා මේ අපේ ආර්ථිකය තුළ අපිට පිළිගන්න වෙනවා දශක ගණනාවක් අපි ක්‍රියාත්මක කරපු මේ ආර්ථික ක්‍රමය තුළ ඇත්ත වශයෙන්ම මොකද්ද වෙලා තියෙන ප්‍රතිඵලය? බහුතරයක් රටේ ජනතාව, බහුතරයක් රටේ පුරවැසියන්, පවුල් අනාරක්ෂිත අවදානම් සහිත තත්ත්වයකට අපි ඇද දාලා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ආහාර සුරක්ෂිත අනාරක්ෂිත භාවය සහ මන්දපෝෂණය කියන එක මේ ඉතාමත්ම මේ ආර්ථික සමාජීය ක්‍රමයේම ප්‍රතිඵලයක්. ඉතින් අද වෙනකොට අපි දන්නවා දරුවන් බඩගින්නේ පාසල්වලට ඇවිල්ලා උදේට කලන්තේ දානවා. සමහරක් පාසල්වල ඇසෙම්බ්ලි එක අත්හිටවලා තියෙනවා විදුහල්පතිවරු. මොකද ළමයි 3-4 දෙනෙක් අනිවාර්යයෙන්ම හැමදාම උදේට කලන්තේ දාලා වැටෙනවා. අපිට හරියට අපේ මේ පාරවල් පද්ධතියන් හරියට අපි හදලා නැහැ. දරුවන් කානුවල වැටිලා මැරෙනවා. ඉතින් මෙහෙම අනාරක්ෂිත සමාජයක් තමයි අපි බිහි කරලා තියෙන්නේ. මෙහෙම දරුවන්ගේ ආරක්ෂාව, මව්වරුන්ගේ පෝෂණය අපිට තහවුරු කරගන්න බැරි වෙලා තියෙන එක හේතුවක් නිසා නෙවෙයි. මේ සමස්ත ආර්ථිකය තුළම අපි නිර්මාණය කරලා තියෙන්නේ මේ අනාරක්ෂිත භාවය, මේ අවදානම් භාවය. ඒ නිසා තමයි අද වගේ අපි මේ විදියට විශාල ආර්ථික අර්බුදයකට මූණ දෙනකොට ඒක සමාජයේ බහුතරයකට මූණ දෙන ප්‍රශ්නයක් බවට මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. එතකොට බලන්න අපි අදටත් තාම කතා කරන්නේ අපේ සර්ව ආර්ථික මැක්‍රෝ ඉකනොමික් පොලිසි එක කොහොමද අපි හරියට හදාගන්නේ කියලා. නමුත් අපේ ඒ ආර්ථික ප්‍රතිපත්ති තුළ මිනිසුන්ගේ ජීවිතවලට, පවුල්වලට, ඔවුන්ගේ එදිනෙදා ජීවිතවලට ඔය මූලික අවශ්‍යතාවලට මේ අවුරුදු දශක ගානක් තිස්සේ අපි කතා කරපු සහ ක්‍රියාත්මක කරපු මේ ප්‍රතිපත්ති කොයි විදියටද බලපාන්නේ කියන එක අද අපේ ඇස් ඉස්සරහා අපිට හොඳටම පේන්න තියෙනවා. මේ ආර්ථික අර්බුදය තුල ඒක අපිට ඕනවටත් වඩා අපිට පේන්න තියෙනවා. දැන් එවැනි තත්ත්වයක් තුල රට සමාජයේ බහුතරයක් මේ ප්‍රශ්නයට මූණ දෙනකොට පවුල් 61,000ක් තෝරගෙන අපිට මේකට විසඳුම් හොයන්න බෑ. අද වෙන මෙච්චර කාලයක් වෙනකොට මේ මාස සති කීපයක් වෙනකන් අපි දරුවෙක්ගේ පෝෂණය වෙනුවෙන් පාසල්වල අපි දෙන ආහාර වේල වෙනුවෙන් වෙන් කළා තිබ්බේ රුපියල් 30යි. අද වෙනකොට ඒක රුපියල් 60 දක්වා ඉහළ නංගුල. රුපියල් 60කට බිත්තරයක්වත් ගන්න බෑ. එවැනි තත්ත්වයක් තුළ මොකද්ද අපි දීලා තියෙන්නේ දරුවෙක්ගේ පෝෂණ වේල හරි නගා සිටවන මොකද්ද අපි දීලා තියෙන ප්‍රමුඛතාවය? පෝෂණ මල්ලක් ගැන කතා කරාට ගැබිනි මව්වරුන්ට දෙන පෝෂණ මල්ල ඒක ක්‍රියාත්මක වෙන විදිය ගැන කතා කරනකොට ඒකේ බරපතල ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ පෝෂණ මල්ල ලබා ගැනීමේදී ගැබිනි මව්වරුන්ට ප්‍රශ්න රාශියක් ප්‍රායෝගික තලේ මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ඔවුන්ට ඒ විදිහටම ලැබිලා නැහැ. ඉතින් එතකොට අපි මේ තෝරාගත්ත අපි මේ සොච්චං දේවල් වලින් සර්ව ආර්ථික ප්‍රතිපත්තිය තුළින් නිර්මාණය වෙන මේ අවදානම මේ නිර්මාණය වෙලා තියෙන මේ අනාරක්ෂිත භාවයට අපිට විසඳුම් හොයන්න බෑ. අපිට අවශ්‍ය වෙන්නේ අපේ ආර්ථික ප්‍රතිපත්ති දිහා නැවත වතාවක් බලමින් පොදු ජනයාට බහුතරයකට ප්‍රතිලාභ ලැබෙන ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අපේ අවධානය යොමු වෙන්න ඕනේ. දෙමව්පියන්ට දරුවන්ට කන්න දෙයක් හොයාගන්න බැරි අවස්ථාවක අපිත් බහුතරයක් ජනතාව ඔවුන්ගේ ආහාර වේල පිළිබඳව අනාරක්ෂිතව ඉන්න මොහොතක බහුතරයක් ඔවුන්ගේ ආහාර වේල් වෙනස් කරලා තියෙනකොට මේ තියෙන ආර්ථික ක්‍රමය තුළ එතකොට අනිවාර්යයෙන්ම අපිට අවධානය යොදන්න වෙන්නේ අපේ තියෙන මේ පොදු ආර්ථික සැලැස්ම තුළ හා ඒ දේශපාලන සංස්කෘතිය තුළ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක සහ එය වෙනස් කරනවා මිසක් මේ තෝරාගත්ත පිරිසකට අපි යම් කිසි විදියක සොච්චම් සහන ටිකක් දීම තුළින් නෙවෙයි. එතෙන්දි කොහොමද ඇත්ත වශයෙන්ම අද වෙනකොට අපි තෝරගන්නේ කාටද සහන අවශ්‍ය කියලා? අනවශ්‍ය කාටද මේ වෙනකොට? සියලු දෙනාම බොහෝ දුරට ඉතාමත්ම සුළු පිරිසක් ඇරෙන්න මේ බහුතරයට මේ ප්‍රශ්නේ දැන් මේ ප්‍රශ්නේ මූණ දෙන්න වෙලා. බහුතරයක් ජනතාව බහුතරයක් පවුල් ඔවුන්ගේ ආහාර ගැනීමේ පුරුදු වෙනස් කරන්න වෙලා කප්පාදු කරන්න වෙලා මේ බඩු මිල නිසා. එතකොට කොහොමද අපි තෝරගන්නේ කාටද උදව් අවශ්‍ය කියලා? මුළු ආර්ථික ක්‍රමය තුලින්ම බහුතරයක් අනාරක්ෂිත කරලා අපිට සුළු පිරිසක් තෝරගෙන ඔවුන්ට විතරක් සහනයක් දෙන එක තුලින් මේ වෙනකොට මේ මූණපාන ඉතාමත්ම බරපතල තත්ත්වය අපිට විසඳන්න බැරි වෙනවා. අත වශයෙන්ම ඊයේ මම දැක්ක වාර්තාවක් ඒකේ තුල නිර්දේශ කළා තියෙන්නේ යුනිවර්සල් සෝෂල් සිකියුරිටි කියන වැඩපිළිවෙලක් සඳහා අපි හිතන්න වෙනවා කියලා. ඒ කියන්නේ මීට වඩා පුළුල් නිර්ණායක තුලින් අපිට තෝරා ගැනීමක් කරන්න වෙනවා කොහොමද අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා. ඒගොල්ලෝ අත වශයෙන්ම යෝජනා කරන්නේ වයසත් ආබාධිත තත්වයක් මත එවැනි නිර්ණායක, ඒ කියන්නේ සංකීර්ණ නොවන යම්කිසි විදිහකට පහසු නිර්ණායක තුලින් මීට වඩා සමාජයේ පවුල් සහ පවුල් ගානකට අපිට මේ සහනාධාර අඩුම තරමේ මාස 6කට කාලයක් 6ට වගේ කාලයකටවත් දෙන්න වෙයි කියන එක දැන් ආර්ථික විද්‍යාඥයන් වුණත් පිළිගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට ලැබෙන අපිට මේ තවදුරටත් අපේ සම්ප්‍රදායික නිර්ණායක වලින් ඇත්ත වශයෙන්ම මේ උදව් අවශ්‍ය, මේ සහන අවශ්‍ය, මේ මන්ද පෝෂණයෙන් සහ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පවුල් පෙළෙන පුද්ගලයන් හඳුනාගත නොහැකි බව දැන් ආර්ථික විද්‍යාඥයන් වුණත් පිළිගන්න දෙයක්. නමුත් අද වෙනකොට වුණත් අද මාධ්‍ය තුල වුණත් සමාජය තුල වුණත් මෙතන වුණත් කතා කරන ස්වરૂපය තුල කතා කරන ආකල්පය තුල තියෙනවා මේ සහන දෙන එක කියන එක නරක දෙයක්. මේ බොහෝ වෙලාවට දුප්පත් අය අනාරක්ෂිත ජීවිත ගත කරන අය ඒ තත්වයට පත් වෙලා තියෙන්නේ ඔවුන්ගෙන්ම වැරද්දෙන් කියන එක තමයි බොහෝ දුරට සමාජගත වෙලා තියෙන අදහස. ඒ කියන්නේ ඔවුන් යැපුම් මානසිකත්වයකින් පෙළෙන කම්මැලි, එහෙම නැත්නම් වැරදි ආකල්ප තියෙන නිකම්ම දෙයක් දෙනකම් බලාගෙන ඉන්න සමාජයක් තමයි අපිට තියෙන්නේ කියන එක වගේ මත එවැනි අදහස් මේ වෙනකොට සමාජගත වෙමින් තියෙනවා. නමුත් මේ රට මේ තත්ත්වයට පත් උනේ මේ රටේ පොදු ජනතාවගේ කම්මැලිකමවත්, පොදු ජනතාවගේ යැපුම් මානසිකත්වයක්, පොදු ජනතාව නිකම් බලාගෙන ඉඳලා දේවල් ලැබෙනකම් හිටපු නිසා නෙවෙයි. අපිට පිළිගන්න වෙනවා අපේ නායකයන් දශක ගණනාවක් තුල ගත්ත වැරදි තීරණවල ප්‍රතිඵල නිසා තමයි මේ අද්භූත නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අනාරක්ෂිතභාවය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ආහාර සුරක්ෂිතභාවයේ දුර්වල වීම, ආහාර අනාරක්ෂිතභාවය ඇති වෙලා තියෙන්නේ ආණ්ඩුගත තීරණවල ප්‍රතිඵලයක් මිසක් එහෙම නැත්තම් මිනිස්සු මේ රටේ ජනතාවගේ අඩුපාඩු නිසා හෝ ඔවුන්ගේ වැරදි නිසා නෙවෙයි කියන එක අපි හොඳින් මතක තියාගන්න ඕනේ. සහ එවැනි මත ඉදිරිපත් කරන්නේ බොහෝ විට විශාල වරප්‍රසාද වලින් තමන්ගේ ජීවිත ගොඩනගාගත්තු දවසක්වත් මම හිතන්නේ බඩගින්නේ හිටපු නැති අය මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන පිරිස් ගැන දරන ආකල්ප ගැන මම හිතන්නේ අපි ඇත්තටම දුක් වෙන්න ඕනේ. Tamante e addakima nathuwa badaginne hindala nathuwa sielu vara prasada wala bukti windami e aahara anarakshitatave tula pelena badaginne inna aahara welak hoya ganna atishayen mahansi wenno one eka gana divare kalpana karana bahutarayak inna rataka මේ වරප්‍රසාද සියලු භුක්ති විඳින අය කියනවා නම් මේ ඒ මිනිස්සුන්ගේ වැරැද්ද නිසා තමයි මේ ආහාර සුරක්ෂිතභාවය හෝ මන්ද පෝෂණය ඇති වෙන්නේ කියලා මම හිතන්නේ ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ ආකල්පය තුලින්ම අපිට තේරෙනවා මේ ප්‍රශ්නේ මූලය කොහෙද තියෙන්නේ කියලා. මොකෝ ඒ කියන්නේ අපි ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට, අපි මේවට මැදිහත් වෙනකොට, අපි ඒ ඇත්ත තත්වය මිනිස්සුන්ගේ ජීවිත මොන වගේද මොන කොහොමද අපි ගන්න ප්‍රතිපත්ති වල බලපෑම මේ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන්නේ කියන එක දන්නේතුව නෙවෙයි. දන්නේතුව මේවා සිද්ධ වෙනවා කියලා අපිට හිතා ගන්න බෑ. නමුත් ඒව ගැන තවදුරටත් මහජන නියෝජිතයන් හැටියට අවධානයක් දෙන්න ඇති එක තුලින් තමයි මේ ප්‍රශ්නේ මේ වෙනකොට මේ විදියට නිර්මාණය වෙමින් තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන අපි අද කතා කරාට ආහාර අනාරක්ෂිතභාවය සහ මන්දපෝෂණය විශේෂයෙන්ම කාන්තාවන් සහ දරුවන් මත බලපාන විදිය ගැන මේ විවාදය කරත් ඒකට විසඳුම් හොයන එක තුල අපිට හිතන්න වෙන්නේ මේ දේශපාලන ව්‍යුහය තුල අපි අපේ ආර්ථික ව්‍යුහයන් තුල මෙවැනි තත්ත්වයන් අපි නිර්මාණය කරන්න කොහොමද අවුරුදු ගානක් තිස්සේ අපේ අපි ගත තීරණවල ප්‍රතිඵල දිසා තමයි මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අද වෙනකොට ඇත්තටම ජාත්‍යන්තර ආයතන වුණත් මානව හිමිකම් මානව අයිතිවාසිකම් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ දූෂණය වංචාව අතර සම්බන්ධතාවය ගැන දැන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මේ සතියේ නිකුත් වුණ මානව හිමිකම් ලංකාව පිළිබඳ මානව හිමිකම් ප්‍රකාශනය තුළ UNHRC එකෙන් නිකුත් වුණ ඒ නිවේදනය තුළ මෙහෙම කියලා තියෙනවා. Impunity for human rights abuse, economic crimes, corruption are the underlying reasons for this country's collapse. ඒ කියන්නේ පැහැදිලිව මානව අයිතිවාසිකම් උල්ලංඝනයට හේතු හැටියට දක්වන්නේ ආර්ථික අපරාධ දූෂණය කියන එක මානව හිමිකම් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ වුණත් අද පිළිගන්නවා. මං හිතන්නේ ඒක ඊට එහා යන්න ඕනේ. ඒ ප්‍රකාශය ඊට එහා ගිහිල්ලා අපි කියන්න වෙනවා මේ ආර්ථික ක්‍රමයත් අද පවතින මේ ආර්ථික ක්‍රමයත් දේශපාලන සංස්කෘතියත් මෙච්චර කාලයක්
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා මෙතන.
ඔව් මිස්තුරි. මෙච්චර මෙහෙම පවත්වාගෙන යෑමේ මූලික පදනම වුණේ මෙවැනි ආර්ථික මෙහෙම මෙවැනි දූෂණය මෙවැනි වංචාව සහ ආර්ථික අපරාධ වලට නීතිය ක්‍රියාත්මක නොවීමම තමයි මේ ආර්ථික ක්‍රමයක් මේ දේශපාලන සංස්කෘතියේ පැවැත්මේම ලක්ෂණ. ඉතින් මේ ආර්ථික ක්‍රමයක් මේ දේශපාලන සංස්කෘතියත් වෙනස් නොකර ඒ මූලික ප්‍රශ්නවලට අපි මැදිහත් නොවි අපි හිතන්නේ මේ ප්‍රශ්නයට තිරසාර විසඳුම් ගේන්න පුළුවන් කියලා. යම් කිසි විදිහකට తాවකාලිකව මිනිසුන්ගේ ප්‍රශ්න ඒ తాවකාලිකව විසඳන්න විවිධ ප්‍රයත්න ගත්තත් අද වෙනකොට ඒ తాවකාලික ප්‍රයත්නත් අසාර්ථකයි. මොකෝ මේ ප්‍රශ්නේ එච්චර බහුතරයකට බලපානවා. නමුත් මේ ප්‍රශ්නය තිරසාරව විසඳන්න නම් මේ ආර්ථික ක්‍රමය තුළ බහුතරයක් ආරක්ෂා නොවන බහුතරයක් අවදානමකට යවන මේ ආර්ථික ක්‍රමය වෙනස් කරන්නේ නැතුව අපි හිතන්නේ මෙවැනි ප්‍රශ්න අපිට විසඳන්න පුළුවන් කියලා. අද වෙනකොට දරුවෙක්ගේ ජීවිතය අපිට ගැන කිසිම විශ්වාසයක් තියන්න බැරි තැනක පෞලක සතුට පෞලක එකමුතුකම පෞලක තියෙන ඒ පෞලක තියෙන හැඟීම් ගැන වුණත් අපිට කිසිම විශ්වාසයක් තියන්න බැරි කාලෙක ගෙදර අය විසින්ම දරුවන්ව සහ කාන්තාවන්ව විශාල අපයෝජනවලට යොමු වෙන යුගයක අපි ජීවත් වෙන්නේ. මේවා ඒ පුද්ගල වැරදි නෙවෙයි. මේ පද්ධතිය තුලින් අපි නිර්මාණය කළ තියෙන තත්වයන් තුල තමයි මිනිසුන්ට මෙහෙම හැසිරෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
කාලය අවසන් වෙනකම්.
ඒ නිසා ඒ ව්‍යුහාත්මක වෙනස කරන්නේ නැතුව අපි හිතන්නේ මේ ප්‍රශ්න අපිට තිරසාරව විසඳන්න පුළුවන් වෙයි කියලා ලබා දුන් කාලයට බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමියට. මේ ළඟට ගරු වසන්ත යප බණ්ඩාර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා දන්නවා ශ්‍රී ලංකාවේ දරුවන්ගේ පෝෂණය පිළිබඳව මේ කතා කරන මේ මොහොතේ අපි දන්නවා ජනහා සංඛ්‍යාලේක දෙපාර්තමේන්තුව කියන විදිහට ලංකාවේ දරුවන්ගෙන් 17.3% කුරු වීම පිළිබඳව, කෘෂ වීම පිළිබඳව 15.1%, ඒ වගේම අඩුබැරති භාවයේ පිළිබඳ 20.5ක් වශයෙන් දරුවන්ගේ පෝෂණය සහ දරුවන්ගේ ආහාර රටාව පිළිබඳව ඉතාම ඛේදනීය තැනක තිබෙනවා කියලා වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා. සමහරු ඒක 2016 නිකුත් කරපු වාර්තාවක් කියලා 2016 ඒක කරේ නිසා ඒක අපි වග කියන්න ඕනේ නැහැ කියලා කියනවා. සමහරු කතා කරනවා නෑ මේක 2020 ප්‍රකාශයට පත් වෙන්නේ කියලා. ඒ නිසා මේක 20යි තමයි වග කියන්න ඕනේ නැන්නේ කියලා. මේ වර්ෂයේ පිළිබඳව මේ අනවරත අරගලයේ වළක්වලා ඇත්ත යථාර්ථයට මුහුණ දෙන්න කියලා මම කියනවා. අද රටේ දරුවන්ගේ ආර්ථිකය මේ විදිහට මේ දරුවන්ගේ පෝෂණය පිළිබඳව කාරණාව ආර්ථිකයත් එක්ක බැඳලා තියෙන මේ කාරණාව ඉතාමත්ම ඛේදජනක තත්ත්වයට පත් වෙලා තියෙන මම විශ්වාස කරනවා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඉතිහාසයේ ඉඳලා අය වගේම තමයි වර්තමානයේ අපිත් වගකීම් තත්ත්වයකට වැටිලා තියෙනවා කියලා ඒ කතානායකතුමනි මම කියන්නේ. ඔබතුමා දන්නවා යුනිසෙෆ් වාර්තාවට අනුව ලංකාවේ අවුරුදු 5ට අඩු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයි 56,000ක් ඉන්නවා කියලා වාර්තා කරනවා. ඇත්තම මේ වගේ තත්ත්වයක් උදා වෙලා තිබෙන්නේ මේ දරුවන්ට මෙවැනි සෝචනීය තත්ත්වයක් උදා වෙලා තිබෙන්නේ ලංකාවේ ආර්ථිකය ප්‍රබල විදියට මේ කාලීනව ප්‍රබල විදියට කඩා වැටීමේ හේතු සාධක විදියටයි කියලා මම කියන්න ඕනේ. ඇත්තම මූලයේ තියෙන්නේ මේ ආර්ථික කාරණාවක් එක්ක. අපි දිගින් දිගටම මේ පාර්ලිමේන්තුව අවුරුදු 2කට ආසන්න කාල පරිච්ඡේදය තුළ ගරු කතානායකතුමනි නියෝජ්‍ය අපි කියා හිටියා වැරදි ආර්ථික තීන්දුව ගැනීම පිළිබඳව පක්ෂය තුල සහ ආණ්ඩුව තුල ඉඳමින් අපි විවේචන එල්ල කරා සාධාරණ දෑතින්. මේ විවේචනවලදී අපි කියා හිටියා ප්‍රබල වශයෙන් මේක නිවැරදි කරගන්න කියලා. කෘෂිකාර්මික ප්‍රතිපත්තිය කාබනික ගොවිතැන බවට දවසකින් එක රැයකින් පරිවර්තනය කරනකොට ඊට එරෙහිව අපි කතා කරා. අපේ පවුල ඇතුළේ ඉඳගෙන මේ කතා කරා. නමුත් අපි පාර්ලිමේන්තුවේ හිටිය පසුපෙළ මන්ත්‍රීවරු විදියට නිසා වෙන්ම පිළිකන් හිටියා වගේ අපි කියපු කතා නෑසු කන්ව හිටපු යුගයක් පෞගී ඉතිහාසයේ තිබුණේ. කරු නියෝජ්‍ය කතානායකතුමනි සමහරු හිතාගෙන ඉන්නවා නම් අපි පොල් කොම්බ වගේ මේ ගඟේ ඇලේ ගහගෙන එනකොට ආපු අය කියලා. ඒක එහෙම නෙවෙයි කරු කතානායකතුමනි. නියෝජ්‍ය කතානායකතුමනි පක්ෂය තුල සහ ආණ්ඩුව තුල මේ අරගලය කරේ මේ දරුවන්ගේ මන්ද පෝෂණය පිළිබඳව අපේ මිනිසුන්ගේ ආහාර මේ අහේනිය පිළිබඳව අනාගතයේ මේ වගේ තත්ත්වයක් උදා වෙනවා කියලා අපේ හිතවලට පහළ වුණු නිසා නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා අපේ ආර්ථික අර්බුදයේ පුපුරායම සිද්ධ වෙන්නේ පහුගිය අප්‍රේල් 12 වෙනිදා රට බංකොලොත් බවට පත් වෙනවා කියලා ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ වගකීම් විරහිතව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටේ ආර්ථිකයේ බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරන්න එළියේ ඉඳගෙන පුළුවන්ද කියලා මගේ හෘද සාක්ෂිය මගෙන් ප්‍රශ්න කරනවා. මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ රට බංකොලොත් නම් ඒ බංකොලොත් භාවයේ පිළිබඳව ප්‍රකාශයට පත් කරන්න ඕනන්නේ මූල්‍ය වගකීම තියෙන පාර්ලිමේන්තුව හරහා කියනකයි අපි කියන්නේ. මේ අජිත් නන්දලාල් වීරසිංහ මැතිතුමාට අපි ගරු කරනවා. අපි එතුමාගේ දැනුමට අගය කරන අත්දැකීම් වලට. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි මේකත් එක්ක අපට ලැබෙන්න තියෙන විදේශ අරමුදල් විදේශ ණය රටට එන්න තිබෙන ආයෝජන අවස්ථා අඛණ්ඩව පරිහරණයට පත්වීම නේද වෙන්නේ? රට පිළිබඳව මූල්‍ය අස්ථාවරත්වයක් නේද ලෝකයට ජනිත වෙන්නේ? එතකොට රටට ලැබෙන්න තියෙන විදේශ මුදල් ලැබෙන්නේ නැතුව එකින් එක රටට ලැබෙන්න තියෙන සංචිත ප්‍රමාණය අඩු වෙලා ආනයන කරන්න බැරි තත්ත්වයට පත් වෙලා රටේ රුපියලේ අගේ බාල්දු වෙලා ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා රට තුල මූල්‍ය අව ප්‍රමාණය දිගින් දිගටම ගිහිල්ලා රටට ලැබෙන්න තියෙන මුදල් අඩු වෙනා වගේම තමයි රට තුල ජවන උද්දමනයක් ක්‍රියාත්මක වෙනවා කියන නියෝජ්‍ය කතානායකතුමනි. අද පාංගඩි රුපියල් 300ට ගිහිල්ලා තියෙනවා. සිමෙන්ති කොට රුපියල් 3200ට ගිහිල්ලා තියෙනවා. සැමන් ඩින්නක රුපියල් 900ට ගිහිල්ලා තියෙනවා. පෝෂණය ගැන අද අපි කතා කරන වෙලාවේ අපිට ලැජ්ජයි. දරු නියෝජ්‍ය කතානායකතුමනි ලෝකේ ණය ආධාර ආයෝජන දෙක රටවල් අපිට කියනවා අපි අපේම විගණනයක් කළ යුතුයි. ඔබ වංචාවට දූෂණයට නම් දරපු රටක් කියලා අපිට නම් හදන එක හංවඩු ගන්න එක මම කියනවා අපි ලැජ්ජ වෙන්න ඕන නියෝජ්‍ය කතානායකතුමනි. නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ අද තිබෙන තත්ත්වයක් එක්ක මේ රටට අපි සාමූහික විසඳුම් ගේන්න ඕන කියන එක අපි එදත් කිව්වා. අන්තර්වාර ක්‍රමයකට කරන්න ඕන කියලා අපි කිව්වා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන්ගේ පෝෂණය පිළිබඳව කතා කරන්න තියෙන සෝචනීය තැනක ඉඳගෙන අපේ මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන්ට සාමාන්‍යයෙන් අධ්‍යාපනය හදාන ළමයින්ට සුදුසු වාතාවරණයක් ඉඩ හසරක් ඇත්තේ නැහැ. නියෝජක අධ්‍යාපනයකතුමනි, හේමමාලි විද්‍යාලයට අපිට පුළුවන් වුණා සටන් කරලා පහුගිය දවසක අපිට පුළුවන් වුණා එන්න අධ්‍යාපන බලධාරීන් එක්ක කතා කරලා ආණ්ඩුකාරතුමාට මම ස්තුතිය පළ කරනවා පුළුවන්කමක් ඇතුළේ නව ශාලාවක් ලබා දෙන්න. එකම බිල්ඩිමක හේමමාලි ළමයි හිටියේ පහුගිය දවස වෙනකන්. අදත් එකම බිල්ඩිමක එකේ ඉඳලා 12 දක් කොයි ගණන් ගන්න ළමයි එකම බිල්ඩිමක ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විහාර මහදේ විද්‍යාලය, සීතදේ විද්‍යාලය, ඒ වගේම තමයි මේ විද්‍යාල ගණනාවක දරුවන්ට වාතාසේවත් ලැබෙන තත්ත්වයකයි තියෙන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මහනුවර දිස්ත්‍රික්කයේද තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙරටේ අඩුවෙන්ම පහුගිය කාලේ මුදල් වෙන් වුණා නම් මේ පෝෂණය සහ මේ අධ්‍යාපන පිළිබඳ වෙන් වෙලා තියෙන්නේ කියලා මට කියන්න වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට හිටියා. ඒ නිසා මේ සම්බන්ධීකරණ කටයුතුවලදී මට වැදගත් අත්දැකීම් රාශියක් තියෙනවා. අපේ පාරවල් සාමාන්‍ය වැස්ස කාලේ මහමාර්ග නෙවෙයි වාරි මාර්ග කියලා හැම මිනිහම දන්න කතාවක්. එනිසා මේවර අයවැයෙන්වත් වෙන් වෙලා තියෙන්නේ සොච්ච මුදලක් අපි බලාපොරොත්තු වෙනවා ලබන අයවැයදීවත් සාධාරණයක් වෙයි කියලා. නියෝජ්‍ය කතානායකතුමනි, මම කියන්න ඕන නියෝජ්‍ය කතානායකතුමනි, ලියුන්නම් සිය ගානක් අපි ලියලා තියෙනවා මේ පාරවල් මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන මේ පොදු යටිතල පහසුකම් පිළිබඳ කාරණාව දුක්ගණවිල්ලක් විදිහට ලියලා ඉදිරිපත් කරපු. මම කියන්නේ මේ වගේ දේවල් පිළිබඳ ආර්ථික අර්බුදයකදී යටිතල පහසුකම් ගැන කතා කරනක විහිළුවක් බව මමත් තේරුම් ගෙන ඉන්නවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒත් මම කියන්නේ මේකයි, මේ පෝෂණය පිළිබඳව කතා කරන වෙලාවේ අපේ තියෙන සම්පත්වත් පාවිච්චි කරන්න කියලා. මම ඉන්න යටිනුව රාසනේ තියෙනවා ගිලාගම වතු යාය, ඒව නිදල්ලේ අතහැරලා දාලා තියෙනවා. කිරිමැටි වතු යාය නිදල්ලේ අතහැරලා දාලා තියෙනවා. ගෝණි අධිකන්ද වතු යාය අතහැරලා දාලා තියෙනවා උඩුනුවර පළාතේ තෙල් දෙනියේ. ඒ වගේම තමයි හේව හැට මේ ආසනවල ඕනතරම් භූමි සම්පත් තියෙනවා. මම කියන්නේ මේ තරුණ දරුවන්ට මේ විරකියාවෙන් පිළෙන ජනතාව වෙනුවෙන් අපට පුළුවන් නම් ආහාර වැඩසටහනක් මෙහාට ආරම්භ කරන්න. නියෝජ්‍ය කතානායකතුමනි, අපි සතුව සම්පත් තියෙනවා. පෝෂණය ගැන කතා කරද්දී ලෝකේ උදාහරණ ගෙනද්දී මහනුවර දිස්ත්‍රික්කයේ අපේ තියෙනා වගේම තමයි රටේ සම්පත් තියෙන ප්‍රමාණය. ඇයි අපි පරිශීලනය කරන්නේ නැත්තේ? අපිට කියන්න සිද්ධ වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන වෙනුවට මේ ලස්සල කතා වෙනවා. අපේ තනතුරු ගලවලා රට සුතිරිද මුද වෙනවා නම් ඒ වෙනුවෙන් දංගඩියට හිස තබන්න අපි පසුබට වෙන්නේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි, නායකයෝ කල්පනා කරනවා නම් හැම දෙයකම අත උස්සන සිග්නල් කරු වේව් කියලා, එහෙම වෙන්නේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි, අපිට ආරංචි ලැබෙනවා අපේ කණ්ඩායමේ ඉන්න දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිතුමල්ලා සියල්ල නිරපහන්නවා කියලා. තනතුරු වරප්‍රසාද පිළිබඳව ආසාවෙන් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි අපි ආවේ, ජනතාව වරමට ගරු කරමින්. මම කියනවා මේ දරුවන්ගේ පෝෂණය, මිනිසුන්ගේ ආහාර අයනය පිළිබඳ ඉතිහාසය අපි කියපු කතාව අද ඇවිල්ලා තියෙනවා යථාර්ථයට. ඒ නිසා දැන්වත් මේකට විසඳුම් ගේන තැනකට එන්න කියලයි නියෝජ්‍ය කතානායකතුමනි අපි ඉල්ලීම කරන්නේ.